කාංචන විජේසේකර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 23ක කාලයක් තුන.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද දවසේ විශේෂයෙන්ම කනිත්‍ය සම්පත් සේවා සපයන්නට බලපත්‍ර ලබා දීමේ නියෝග පිළිබඳව ඉදිරිපත් කළ තියෙන නියෝග පිළිබඳව අද සාකච්ඡා වෙන්න මොහොතේ ඊට පෙර විශේෂයෙන්ම පසුගිය මාස 12ක පමණ කාලයක් ඉතාමත්ම දුෂ්කර ආර්ථික ක්‍රියාවලියක යෙදිලා විශේෂයෙන්ම සමහරලාවට ඉතාමත්ම අසීරු අමාරු තීන්දුව తీරන ගන්න සිදුවීමත් එක්ක ඊයේ රාත්‍රී කාලේ අපිට නිවේදනය කළ තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබා දීම සඳහා එකඟතාවය පළ කළ තියෙනවා කියන එක. එනිසා විශේෂම නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේ මේ වගකීම බාරගත් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ඒ වගේම එතුමත් එක්ක මේ අසීරු අමාරු තීන්දුව తీරන ගන්න ඒක ක්‍රියාත්මක කරන්න විපක්ෂයේ විරෝධතාවයේ මැද වෘත්තීය සමිති සමහර වෘත්තීය සමිති වල විරෝධතා මැද කටයුතු කරපු මුදල් අමාත්‍යංශය මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලය නිලධාරීන් කැබිනට් මණ්ඩලයේ විශේෂයෙන්ම අලි සබ්‍රි ඇමතිතුමා විදේශ කටයුතු ඇමතිවරයා හැටියටත් එක්තරා අවධියක මුදල් ඇමතිවරයා හැටියටත් ඒ ගත්ත ක්‍රියාවලියත් ඒ සඳහා සහාය ලබා දීපු සියලුම විදේශීය තානාපති කාර්යාල මිත්‍ර රටවල් විශේෂයෙන්ම ඉන්දියාව චීනය ඇමරිකාව ජපානය වැනි එවැනි රටවල්වල ඒ ලැබිච්ච සහයෝගය නිසා අපිට ඊයේ දවසේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. මොකද මේක අපි රටක් ලෙස මෑත කාලේ ලබාගත් විශාල ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය නිසා අපේ රටේ ආර්ථිකය ස්ථාවරභාවය ළඟා කරගෙන පමණක් නෙවෙයි අපේ රටේ අනාගත ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඉවහල් වෙන බව තමයි අපිට මේ තුලින් පේන්නේ. එක පැත්තකින් අපි ප්‍රතිව්‍යුහගත කිරීමේ කියන වැඩපිළිවෙලක් මේට සමගාමීව කළ යුතුයි. ඒක නවත්තලා අපිට වෙන විකල්පයක් නැහැ. අපි දන්නවා සමහරලාට දේශපාලන සටන් පාට හැටියට හොඳයි ප්‍රතිව්‍යුහගත කිරීමේ කරන්න එපා. බදු පණවන්න එපා. ගාස්තු වැඩි කරන්න එපා. මිල වැඩි කරන්න එපා කියන එක හොඳ දේශපාලන සටන් පාට. නමුත් ඒ සටන් පාට නිසාම තමයි පහුගිය දශක 7ක කාලේ අපේ රටේ මේ ක්‍රියාවලිය දක්වා වෙන මාර්ගයේ හිටපු ආණ්ඩු හිටපු විපක්ෂ සියල්ලම දායකත්ව දක්වලා අපේ රට මේ තැනට එක්කන් ආවේ. ඒක කාටවත් කියන්න බෑ මේ රට බංකොලොත් උනේ මේ පහුගිය අවුරුදු 2ක 3ක කාලය තුල ගත්ත තීන්දුව తీරන කියලා. ඒක කාටවත් එහෙම කියන්න බෑ. ඒ වගකීමෙන් කාටවත් මිදෙන්න බෑ. එනිසා අපි අද රටක් හැටියට මේ අරගෙන තියෙන යම් සංදිස්ථානයකට ළඟා වෙලා තියෙනවා. ඒ තුලින් අපි යම් ආරම්භයක් ලබාගෙන අපි ඒ නිවැරදි අඩිතාලමේ දෙවුවොත් අපිට අනාගතයේ අපේ ජයග්‍රහණ වෙත යන්න පුළුවන්කම තියෙනවා. කරුණ නියෝජ්‍ය කතානායකතුමනි මට මතක් වෙන්නේ පහුගිය සති දෙකේ මේ පාර්ලිමේන්තුවම නියෝජනය කරපු මේ විපක්ෂයේ අසුන් පෙළේ ඉස්සරහම අසුන් පෙළවල වාඩිලා ඉන්න කට්ටිය කිව්වා මාර්තු මාසෙත් ජාත්‍යන්තර මූල්‍යයේ අරමුදලේ එකඟතාවයක් ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. එකඟතාවයක් ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. මොනවද විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීව කිව්වා මාර්තු මාසනේ ලබන දෙසැම්බර් මාසෙ ලැබෙන්නෙත් නැහැ කිව්වා. මේ ජනාධිපතිවරයා ඉන්න තාක්කල් ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. මේ තියෙන ආණ්ඩුව තියෙන තාක්කල් ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. එහෙම මත ගෙනිච්චා. සමහරු ලිපි ලිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට. ලිපි ලියලා කිව්වා මෙන්න මේ කරන ක්‍රියාවලිය වැරදි. ඒ මොකද්ද කිව්වේ? මේක කරන්න දෙන්න එපා කියලා කිව්වේ. එකඟතාවය ලබා දෙන්න එපා කියලා. එහෙම කඩාකප්පල් කරපු කට්ටිය හිටියා. බාධාවන් කරපු කට්ටිය හිටියා. ඒ නිසා අපි මේ වෙලාවේ ඒ බාධාවන් මැද කඩාකප්පල් ක්‍රියාවන් මැද මේ කටයුත්ත සඳහා නායකත්ව දීපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ආණ්ඩුවේ ඒ වගකීම් ගත්ත ඒ සියලු දෙනාටත් අපි ස්තුතිය පළ කරන්න ඕන. සමහර නියෝජ්‍ය කතානායකතුමනි මේ වගකීම දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ආණ්ඩු කරන්න එපා කියලා අයින් වෙන්න කියලා කිව්වේ විපක්ෂය. ආණ්ඩු කරන්න එපා කියලා. ඉන්න ඇමති මණ්ඩලයට කිව්වේ අයින් වෙන්න ආණ්ඩු කරන්න එපා කියලා. කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ. එහෙම කිව්වට පස්සේ ඒක බාර ගන්න කවුරුවත් නැති වෙලාවේ බාර ගන්න පුද්ගලයෝ හොයනට සමහරු මේක මග ඇරියා. සමහරු හිතුවා තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳව. ඊළඟ මැතිවරණය මොනවා වෙයිද? මේ වගකීම් අරගෙන මේක කරන්න බැරුණොත් එහෙම මොකක් වෙයිද කියලා. එහෙම හිතලා අඩි 3ක් 4ක් පිටිපස්සට ගිය කට්ටිය ඉන්නවා. මේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා. ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි, විශේෂයෙන්ම මේ සභාවේ ගෞරවය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ඒ වෙනුවෙන් දායකත්වය දක්වපු සියලු දෙනාටත් ලබා දිය යුතුයි කියලා මේ වෙලාවේ අපි යෝජනා කරනවා. කරු නියෝජ කතානායකතුමනි, මම අපේ අද කනිත්තෙල් සංවර්ධන අධිකාරිය යටතේ කනිද්දල් සම්පත් සේවා පනතේ රෙගුලාසිය අපි ඉදිරිපත් කරන්න. අපි අවුරුදු 1960 ඉඳලා කතා කරනවා අපේ තෙල් ගවේෂණය, ගෑස් ගවේෂණය පිළිබඳව අපි කතා කරනවා. අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. විවිධ අවස්ථාවලදී මැතිවරණ ලං වෙනකොට මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා. මම මතකයි අපි මේ රෙගුලාසිය ඉදිරිපත් කරනකොට මීට සති 3කට විතර ඉස්සෙල්ලා සමහරවිට සමාජ මාධ්‍යෙන් කිව්වා ඔන්න පළාත්වලන මැතිවරණේ ලං වෙලා තියෙන හින්දා දැන් ආයේ මේ ගවේෂණය නැවත ආයේ කරලියට අවිල්ලා කියලා කිව්වා. ඒක ඇත්තටම සිද්ධ වුණේ මැතිවරණයක් තියනවද නැද්ද කියලා දැනගෙන නෙවෙයි. නමුත් ඒ ක්‍රියාවලිය ඇතුලේ කාලයක් ගත වෙලා තිබුණා, අවුරුදු 2ක් තිස්සේ. මේ පනත හදලා ආයතනයේ අවශ්‍ය ව්‍යවස්ථා අපි වෙනස්කම් කරලා රෙගුලාසි හදලා අවසානයේ අපිට ඉදිරිපත් කරන්න තිබුණේ. ඒසම මම මේලයි ස්තුතිවන්ත වෙන්න ඕන උදේගම්මන්පිල හිටපු ඇමතුමාට. එතුමා විශාල කාර්යභාරයක් කරලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ කාලේ තුල මේ පනත මේ තත්ත්වයට ගේන්න. ඒ නිසා අද මේ රෙගුලාසි ඉදිරිපත් කරන්නේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටට ආයෝජකයන් ගෙන්වා ගැනීම ආකර්ෂණය කරන්න. ඔවුන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න. අපි හුඟක් වෙලාවට අපි හිතනවා ඔන්න අපේ සම්පත් තියෙනවා, අපි ඒ සම්පත ආරක්ෂා කරගන්න ඕන කියලා. ඇත්තටම අපි කළ තියෙන සම්පත ආරක්ෂා කරගන්න එක නෙවෙයි, සම්පත් ප්‍රයෝජනෙට නොගැනීම. අපි බොරුවට කියනවා සම්පත් ආරක්ෂා කරගන්න අපි කරන්න ඕන කියලා. ඒක ආණ්ඩුවෙම තියාගන්න ඕන කියනවා. හැබැයි ආණ්ඩුවට කරන්න හැකියාවකුත් නැහැ, ආණ්ඩුවට ආයෝජනය කරන්න මුදලකුත් නැහැ, තාක්ෂණික ක්‍රමවේදකුත් නැහැ, අපිට එහෙම අත්දැකීමකුත් නැහැ. එහෙම නැතුව අපි බොහෝ දේවල් අපි කියනවා රජයේ සම්පත් හැටියට අපි තියාගන්න ඕන කියලා. අපේ හොඳම උදාහරණය තමයි අපේ තියෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික. තෙල් ටැංකි ටික ගැන කතා කරනවා, හැබැයි අපි කිසිම ප්‍රයෝජනයක් අරගෙන නැහැ. හැබැයි ඉන්දියානු ඔයිල් සමාගම ඔවුන්ට ලබා දීලා තියෙන තෙල් ටැංකි 14ම හොඳට සංරක්ෂණය කරලා හදලා ප්‍රයෝජනට අරගෙන අත ලාභත් ලබනවා. හැබැයි කනිත් තෙල් නීතිගත සංස්ථාව යටතේ තියෙන ආණ්ඩුව යටතේ තියෙන තෙල් ටැංකි වලට එහෙම කරලා නැහැ. මේ තෙල් ගවේෂණය මේ පිළිබඳව තියෙනවා 1960 ආරම්භ වුණාට පස්සේ කෑන්ස් ඉන්දියා සමාගම 2001 ඉඳලා මේ සඳහා ගවේෂණ කටයුතු කරලා විශේෂයෙන්ම මන්නාරම ද්‍රෝණියේ, කාවේරි ද්‍රෝණියේ මේ ද්‍රෝණි දෙකක තෙල් සහ ගෑස් පිළිබඳව ගවේෂණ කටයුතු සිදු කරා. M1 C1 කියන කලාපවල ඒක යම් ප්‍රතිඵලත් දැක්කා. හැබැයි ඒ වෙලාවේ ගෑස් වෙළඳ පොලේ සහ තෙල් වෙළඳ පොලේ තිබුණු බිඳ වැටීම නිසා ලෝක වෙළඳ පොලේ ඔවුන් ආයෝජනය කරන්න ගියේ නැහැ ඒක ලබා ගැනීම සඳහා. නමුත් අද තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද අවශ්‍යතාවයක් තියෙනවා, රටේත් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වෙලාවේ තිබුණු ප්‍රශ්න තමයි ලෝක අවශ්‍යතාවයකුත් නැහැ, අපේ රටේ අවශ්‍යතාවයකුත් නැහැ. අපේ රටේ LNG කියන එකට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. හැබැයි දැන් තමයි අපි විශේෂයෙන්ම අපේ ජනන පද්ධතිය ඇතුළට කෙරවල පිටියේ බලාගාරයේ, කැලණිතිස්ස බලාගාරය ඇතුළු බලාගාර කීපයක් අපි LNG බලාගාර බවට පරිවර්තනය කිරීම සඳහා අපි ප්‍රවේශය අරගෙන තියෙනවා. දැන් අපිට LNG බලාගාර දැන් එක බලාගාරයක් තියෙනවා, දැනටමත් යුගදනවි බලාගාරය. සොබදනවි බලාගාරයේ කටයුතු අධියරක් අවසන් වෙනවා නොවැම්බර් මාසෙකට. හැබැයි දෙකම අවසන් වුණත් අපිට LNG සප්ලයි එක නැහැ. ඒ නිසා LNG සප්ලයි එක නැති හින්දා අපිට විදුලි ජනනය සඳහා වැය කරන්න තියෙන වියදම වැඩි වියදමක් වෙනවා ඩීසල් වලින් අපි ඒක සිද්ධ කරන්න සිදු වෙන නිසා. හැබැයි අපි LNG සඳහා මේ වැඩපිළ සකස් කළ තිබුණා නම් අපිට අඩු වියදමට විදුලිය ජනනය කිරීමේ හැකියාව තියෙනවා. මම විශ්වාස කරනවා අද දවසේ මේ රෙගුලාසි සම්මත වීමෙන් පසුව ලෝක වෙළඳපොලේ ඉන්න ප්‍රබල ආයෝජකයන්ට අවස්ථාව ලැබෙනවා මේ රටේ තියෙන මුහුදු සීමාව තුළ මේ ගවේෂණ කටයුතු ආරම්භ කරන්න. ඒක අපි පහසු කරලා තියෙනවා. වෙනදර දුන්නේ මුළු භූමි ප්‍රදේශයක්ම දෙනවා එක සමාගමකට විතරක්. හැබැයි අපි මේක සරල කරලා වර්ග කිලෝමීටර 15 බැගින් වෙච්ච ප්‍රදේශ, භූමි ප්‍රදේශ, මුහුදු ප්‍රදේශ 922ක් කැබලි හඳුනාගෙන තියෙනවා ගවේෂණය කිරීම සඳහා. එතන ඕනම සමාගමකට ඇවිල්ලා තමන් කැමති කොටසේ ඒ ගවේෂණ කටයුතු කරන්න, එහෙම නැත්නම් තමන් කැමති කොටස් කීපේ ගවේෂණ කටයුතු කිරීම සඳහා එකඟතාවයට එළඹෙන්න පුළුවන් අපේ ඛනිජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව අධිකාරියත් එක්ක. ඒක හැබැයි ඉදිරිපත් වෙනකොට අපි හොයන්න ඕන ඔවුන්ගේ තියෙන මූල්‍ය හැකියාව. ඔවුන්ගේ තියෙන අත්දැකීම. ඔවුන්ගේ තියෙන තාක්ෂණික හැකියාව. මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරලා අධ්‍යයනය කළ තමයි ඔවුන්ට අපි අවසරය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි මේ අවසරය ලබා දෙන්නේ කැණීම් කටයුතු කරන්න. සමහරු කියනවා කැණීම් කටයුතු කරනකොටම විශාල මුදලක් ගන්න. එතකට තමයි මේ අපිට ආදායමක් ලැබෙන්නේ කියලා. හැබැයි අපි කැණීම් කටයුතු කිරීම සඳහා විශාල මුදලක් අපි අය කරගන්න ගියොත් එම කරු නියෝජ්‍ය කථානායකතුමනි කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ. ඒ නිසා තමයි අපි සරල කරලා ඒ කැණීම් කටයුතු කිරීමෙන් පසුව ඔවුන් ලබා ගන්න දත්ත එක්ක ඔවුන් කැමතිනම් ආයෝජනය කරන්න අවුරුදු 20කට ගිවිසුම් ගත වෙන්න අපි තීරණය කළා තියෙනවා. ඔවුන් යම් ගවේෂණයක් කරනවා නම් ඒ ගවේෂණයේ දත්ත අපේ රජයත් එක්ක බෙදා ගන්න ඕනේ. ඒක තමයි තියෙන මූලික කොන්දේසිය. ඒක තමයි ලෝකේ සම්මත ක්‍රමවේදය. ඒ නිසා මේ සියලු දේවල් පිළිබඳව අවධානය යොමු කළා තමයි අපි මේ කටයුත්ත කරලා තියෙන්නේ. දැනට තියෙන මූලික පරීක්ෂණ කටයුතු වලින් විශේෂයෙන්ම ගුවන් යානා මගින් පරීක්ෂණ කටයුතු කරලා තියෙනවා. මුහුදු මට්ටමින් පරීක්ෂණ කටයුතු කරලා තියෙනවා. ඒ පරීක්ෂණවල දත්ත ජාත්‍යන්තර වෙළඳපොලේ මේමන විට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ ලබාගත් සමාගම් මේමන විටත් සමාගම් 6ක් පමණ ලංකාවේ අපේ ඛනිජ සම්පත් සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළා තියෙනවා. මේ රෙගුලාසි අනුමත වුණාට පස්සේ ඔවුන්ට ඇවිල්ලා ඒ ගවේෂණ කටයුතු කැණීම් කටයුතු ආරම්භ කරන්න. ඒකෙන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ එක පැත්තකින් අපේ රටේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නත් අතිරික්තයක් තියෙනවා නම් අතිරික්ත අපනයනය කරන්නත් අපි බලශක්තියෙන් අපේ ආනයනය අවම කරලා අපි අපනයනය කරන තත්ත්වයට පත් වෙන්න ඕන කියලා. ඒකට තමයි මේ කටයුත්තත් එක්ක එකට ගැට ගැහිච්ච තියෙන අපේ ක්‍රමවේද කීපයක්. මේ සඳහා ආයෝජක එනකොට අපි පහසුකම් ටික සපයන්න ඕන. තෙල් ටැංකි ටික තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ලංකා ඛනිජ තෙල් නිධි සංස්ථාව යටතේ තියෙනවා. එහෙම නැත්නම් ආණ්ඩුවේ සන්තකයේ තියෙනවා කියලා කිව්වට වැඩක් නැත්නම් වෙන්නේ නැහැ. ආයෝජනය කරන්න මුදල් නැත්තම්. ඒ නිසා මේවට අපි යන්න වෙන අනිවාර්යෙන්ම රජය හෝ පෞද්ගලික අංශය දායක කරගෙන රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාර ලෙස හෝ පෞද්ගලික ව්‍යාපාර ලෙස හෝ යන්නන ආයෝජනය කරලා ඒ තුලින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ක්‍රමවේදිර. ඒ නිසා ඒක අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඒ ක්‍රියාවලියටත් යන්න. දැන් මට පෙර හිටපු අමාත්‍යවරයා උදේගමන්පිල මැතිතුමා එතුමා ඉන්න අවස්ථාවේ මේ ගිවිසුම නවීකරණය කරලා තෙල් ටැංකි 14ක් අවුරුදු 50ක කාලයකට ලංකා IOC සමාගමට ලබා දීලා තිබුණා. 64ක් අපි ඒකාබද්ධ ගිවිසුමක තියෙනවා ලංකා IOC සමාගමත් ලංකා ඛනිජ තෙල් නිධි සංස්ථාව. තව 24ක් තියෙනවා ලංකා ඛනිජ තෙල් නිධි සංස්ථාව. සමි බලාපොරොත්තු වෙනවා අර 64 තියෙන කොටසත් 24 තියෙන කොටසත් ආයෝජකයන් ගෙන්වගෙන ඒ කටයුත්ත කඩිනම් කිරීම සඳහා මේ සති දෙකකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාත් එක්ක අපි ත්‍රිකුණාමලයේ ගියා. ත්‍රිකුණාමලය ඒ බලශක්ති කේන්ද්‍රයක් බවට පරිවර්තනය වුණොත් අපේ තියෙන පිරිවැය අඩු කරගෙන ඉන්නත් පුළුවන් වෙනවා. අපේ රාජ්‍යමත්තුමා පහුගිය කාලේ අපි බාර දුන්න එතුමාට වගකීමක් ඩී විචාරක මැතිතුමාට මේ තෙල් ආනයනේ අපේ වියදම් අඩු කිරීමට අපේට වැඩපිළික් දෙන්න කියලා. එතුමාලා දීලා තියෙන වැඩපිළිල තියෙනවා අපි සමහර නෞකා අපිට ත්‍රිකුණාමලයට ගේන්න පුළුවන් නම් කොළඹ වරායට ගේන්නේ නැතුව දින දෙකක කාලයක් අපිට අඩු කරගන්න පුළුවන් ඒ නෞකා ගමන් කරන කාලේ අපේ නෞකා මේ මුහුදේ ගමන් කරන කාලේ. ඒ නිසා ඒ ඇති වෙන ඉතිරිය පමණක් විශාල මුදලක් බවට පරිවර්තන වෙනවා. ඒ නිසා මෙවැනි වැඩපිළිවෙල කීපයක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කථානායකතුමනි බහුගේ කාලේ අපිට දිගටම චෝදනා එල්ල වුණා. මේ ආයතන පිළිබඳව. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහනය අපිට ඊයේ රාත්‍රියේ ලැබුණාට පස්සේ අපි විශ්වාස කරනවා එළමෙන සතියේ ඉඳලා අපිට ණයවර ලිපි විවෘත කරන්න පුළුවන් වෙයි. ඒක තමයි අපිට තිබුණ බරපතලම ප්‍රශ්නේ. අපිට ණයවර ලිපි විවෘත කරන්න බැරුව කිසිම සැපයම් කරුවෙක් එන්නේ නැහැ. මොකද ආණ්ඩුවකට එහෙම දෙන්න පුළුවන් සහතිකයක් තිබුණේ නැහැ. අපිට බෑන්ක් ගැරන්ටියක් දෙන්න විදියක් තිබුණේ නැහැ. ට්‍රෙෂරි ගැරන්ටියක් දෙන්න විදියක් තිබුණේ නැහැ. අපිට කිසිම ආකාරයක සහතිකයක් දෙන්න විදියක් තිබුණේ නැහැ. ඒ කරන සැපයම් වලට අපිට ගෙවන්න පුළුවන් කියලා. හැබැයි ඒ පහසුකම් අපිට ලැබුණාට පස්සේ අපිට අඩු මුදලට සැපයම් ලැබෙනවා වගේම තරඟකාරීත්වයේ සැපයම් ලැබෙනවා වගේම අපිට කාලයක් ලැබෙනවා ඒ ලැබෙන සැපයම් වලට ගෙවීම කරන්න. නැත්නම් අපි මෙතෙක් කල් කරේ පහුගිය මාස 12 අපි කරේ එන සැපයම් වලට අපි ඊට පෙර ගෙවන්න ඕන. අපි ඇඩ්වාන්ස් ගෙවන්න ඕන. අපි ඒක ඒ ගොඩ බාන අවස්ථාවේ ගෙවන්න ඕන. අපිට එහෙම දීලා තිබුණේ නැහැ ණය පහසුකම්. හැබැයි මට පෙර හිටපු ඇමතිවරුන්ට ඒ පහසුකම් තිබුණා. දින 180ක දින 270ක පහසුකම් තිබුණා. ඒ හින්දා තමයි ඒ පහසුකම් අනිත් පැත්තේ ජනතාවට දුන්නේ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පහසුකම් ලැබෙනකට ඒ සහනයක් දෙන්න. දැන් හුඟක් දෙනෙක් අහනවා මම දැක පත්තරවලත් දාලා තිබුණා මාධ්‍යත් අහලා තිබුණා මේ මිල සූත්‍රය පිළිබඳව. මිල සූත්‍රයේ ක්‍රියාත්මක කිරීම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි අකණ්ඩව කරගෙන ඇවිල්ලා තියෙනවා. මිල සූත්‍රයේ ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසයකට වතාවක් මාර්තු මාසෙත් අපි ක්‍රියාත්මක වුණා. එනිසා අපි අප්‍රේල් මාසෙත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙමින් අපිට පේනවා බොරතෙල් මිල අඩු වෙනවා පේනවා රුපියල් ශක්තිමත් වෙනවා පේනවා. ඒ නිසා අධිකර ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දීලා තියෙන ආකාරයටම අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරනකට අපි ජනතාවට කියනවා ජනතාවට දැනෙන සහනයක් ඉන්ධන වලින් අපි ලබා දෙන කටයුතු කරනවා කියන එකත් අපි වේලාවේ මතක් කරනවා. අපි ඒ සහන ලබා දෙන කටයුතු කරනවා. ඒ සහනේ අනිත් පැත්තෙන් ලබා දෙනකට අපිට විදුලි බිලට ඒ සහනයක් ලැබෙනවා. දැන් විදුලි බිල පිළිබඳව තීරණය ගන්න ඕන ජූලි මාසෙත් දෙසැම්බර් මාසෙත්. අපි ජනවාරි මාසෙ විදුලි බිල සංශෝධනය කරලා තිබුණා නම් අපිට ජූලි මාසෙ සංශෝධන ඇතුළෙත් ඒ සහනේ ලබා දීම සඳහා වැඩි ප්‍රවණතාවයක් තිබුණා. මම දන්නේ නැහැ කොහොම වෙයිද ජූලි මාසෙ කියන එක. නමුත් අපිට පේනවා අනිවාර්යයෙන්ම අපි දෙසැම්බර් මාසෙ සංශෝධනය වෙනකොට ඒ සහනයත් විදුලි බිලටත් ලබා දීම සඳහා අපිට පුළුවන්කමක් වැඩපිල්ලක් අපිට ලැබෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි මේ පහසුකම් ලැබෙන විට ආයෝජක දිරිමත් වෙනවා. හැබැයි මම එකක් ඉල්ලීමක් කරනවා නියෝජ්‍ය කතානායකතුමනි, පාරේ උද්ඝෝෂණ කරලා වෘත්තීය සමිති හැටියට පාරට ඇවිල්ලා වරායවල් වහලා පාසල් වහලා සංචාරක කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා විදුලි බලය ලබා දෙන්නේ නැහැ, මේන් ස්විච් ඔෆ් කරනවා. අන්න එහෙමනම් අපි කරන්න හදන්නේ මේ කිසිම ආයෝජනයක් ලංකාවට එන්නේ නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕන. එහෙම බලාපොරොත්තුෙන් කටයුතු කරන වෘත්තීය සමිති කීපයක් ඉන්නවා. මම කියන්නේ හැම වෘත්තීය සමිතියම කියලා. එහෙම වෘත්තීය සමිති කීපයක් ඉන්නවා දේශපාලන පක්ෂවල නායකයෝ විසින් මෙහෙවන. සමහර වෘත්තීය සමිති ගත්තොත් එමේ හැම වෘත්තීය සමිතියකම ඉන්න නායකයෝ ටික දේශපාලන කණ්ඩායම්වල මේ මැතිවරණෙත් බලත් බලන මැතිවරණෙත් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒකට අපේක්ෂකයෝ. ඒකට කරන දේශපාලනේ. මොකද කරන දේශපාලනේ? ඇයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒකඟතාවයේ නේද එක සදන් පාඩයක් නැති වෙනවා. අකණ්ඩව විදුලිය සැපයනකට එක සදන් පාඩයක් නැති වෙනවා. ඉන්ධන පොලිම නැති වෙනකට එක සදන් පාඩයක් නැති වෙනවා. ඉන්ධන මිල අඩු වෙනකට තව සදන් පාඩයක් නැති වෙනවා. ගෑස් ටික ලැබෙනකට ඒ සදන් පාඩෙත් නැති වෙනවා. පොහොර ටික ලැබෙනකට ඒ සදන් පාඩෙත් නැති වෙනවා. බඩු මිල අඩු වෙනකට ඒ සදන් පාඩෙත් නැති වෙනවා. පොලි අනුපාතිකයේ අඩු වෙනකට ඒ සදන් පාඩයත් වොන්ඩ නැති වෙනවා. ඒ නිසා මේ සදන් පාඩ තියාගෙන බලාගෙන ඉන්න දේශපාලන නායකයන්ට ඕනකම තියෙන වෙන මොනවත් නෙවෙයි. රටට කුමක් මුණත් කමක් නැහැ. Tamanට බලය ලබා ගැනීම සඳහා ඕනෑම ආකාරයක වර්ජනයක් කරන්න තර්ජනයක් කරන්න කටයුතු කරනවා කියන එක තමයි පහුගිය කාලේ දැක්කේ. ඒ නිසා මම නම් විශ්වාස කරනවා විදුලි බල මණ්ඩලෙත් අපි ලංකා ખનිත නිලධාරි සංස්ථාවෙත් අපි වෘත්තීය සමිති ගෙනල්ලා අපි පැහැදිලිවම කිව්වා. ප්‍රතිව්‍යුහගත කරනවා කියන වැඩ පිළිල අපි අඩියක්වත් තාපසර ගන්න අපි සූදානම් නැහැ. ප්‍රතිව්‍යුහගත කිරීමේ අනිවාර්යම කළ යුතු දෙයක්. විදුලි බල මණ්ඩලෙත් අපි ඒක කරනවා. ખનිත නිලධාරි සංස්ථාවත් අපි ඒක කරනවා. ખનිත නිලධාරි සංස්ථාවේ පසුගිය අවුරුද්දේ මැයි මාසේ අපි තීරණයක් ගත්තා මේ වෙළඳ පොලේ තරඟකාරීත්වයක් ඇති කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ඉන්න තවත් ඉන්ධන සැපයුම් කරුවන්ට මේ වෙළඳ පොළ විවෘත කරන්න ඕන කියලා. අපේ තීන්දුව ගත්ත මැයි මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතර ජනාධිපතිවරයලා හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා හැටියට. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණාට පස්සෙත් ඒක දිගුවක් හැටියට ඇවිල්ලා ඒ සියලුම අධ්‍යයන කටයුතු කරලා අපි දැන් ඒ ඇගයීම් කටයුතු කරලා බලාපොරොත්තු වෙනවා ඉතිරි සති දෙක ඇතුළතුළ ඒ කමිටුව විසින් බලශක්ති කමිටුව විසින් තෝරාගත් නව සැපයුම් කරුවා තිදෙන ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දෙන්න අපි කටයුතු කරනවා කියන එකත් අපි මේ වෙලාවේ කියනවා. ඒකෙන් කවුරුරි හිතනවා නම් මේකේ මේ ખનිත් තෙල් නිලධාරි සංස්ථාවේ ආදායම නැති වෙනවා. දැන් හුඟක් කට්ටිය කියනවා දැන් ખનිත් තෙල් නිලධාරි සංස්ථාව හොඳයි. ආදායමක් තියෙනවා, ලාභ තියෙනවා කියලා. ඒතර මේ ලාභ තිබුණත් ආදායම තිබුණත් කාර්යක්ෂමතාවයක් නැත්නම් ලාභ තිබුණත් ආදායමක් නැත්නම් අපේ සේවාවන් පවත්වාගෙන යන්න බැරි නම් ලාභ තිබුණත් ආදායම තිබුණත් ජනතාවට වෙනුවෙන් අවසහනය දෙන්න බැරි නම් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ තරඟකාරීත්වය අවශ්‍ය. මම හිතන්නේ සමගි ජන බලවේගය මේ පාර්ලිමේන්තුවේ දෙන ප්‍රධාන විපක්ෂයකට විරුද්ධයි කියලා. ඔද ඔවුන්ගේ මම දැක රෝඩ් මැප් එක තිබුණා ඉකොනොමික් රෝඩ් මැප් කියලා බ්ලූ ප්‍රින්ට් එක. ඒ බ්ලූ ප්‍රින්ට් එකේ උන් දාලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ තරඟකාරීත්වයක් ඇති කිරීම සඳහා සැපයුම් කරුවන් ලංකාවට ගේන්න ඕනේ කියලා. ඒ නිසා ඔවුන් එකතු වෙලා තියෙනවා. මම දැක විදුලි බල මණ්ඩලයේ ප්‍රතිගෝත කිරීමේ පිළිබඳවත් ඔවුන්ගේ සරසුවේ තියෙන්නේ අන්බන්ඩ්ලිං ප්‍රොසෙස් එක යන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? ජනනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම වෙන් කරලා ඉවරලා කාර්යක්ෂමතාවයක් ඇති කරන්න විතරක් නෙවෙයි ඔවුන් කියලා තියෙනවා ජනනයට සහ බෙදා හැරීමට තරඟකාරීත්වයකුත් ලබා ගත යුතුයි කියලා ලබා දිය යුතුයි කියලා. ඒ නිසා මේක තමයි මේ රටේ සිදුවිය යුතු ක්‍රමවේදය. ඒ නිසා මේ ක්‍රමවේදයන් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි දැන් පහුගිය කාලේ අපිට දෙකම කිව්වේ ප්‍රමාද ගාස්තු පිළිබඳවනි. මේක මේ කරන ව්‍යාපාරයක් හැටියට කිව්වේ. මුහුදේ නැවක් එළියේ තියාගෙන ඉඳලා ප්‍රමාද ගාස්තු අය කරගන්නව, ගෙවන්න වෙනව. මේක කරන ව්‍යාපාරයක් හැටියට. මේ කවුරුත් දැන් කතා කරන්නේ පහුගිය මාස දෙකේ කිසිම ප්‍රමාද ගාස්තුවක් ගෙවලා නැහැ කියලා කඩිත්තෙල් නිදුගත් සංස්ථාව. ඇයි එහෙම ගෙවන්න සිදුුනේ නැත්තේ? අපි අලුත් ක්‍රමවේදයකට ගිහිලා තියෙනවා. අපි අලුත් ක්‍රමවේද තුලින් තමයි දැන් ඉන්ධන ගොඩ බෑමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒ ඉන්ධන ගොඩ බෑමේ කටයුතු උන් ගොඩ බාන උන්ගේ ටැංකි වලට ගොඩ බෑවට පස්සේ දෛනිකව සහ සතිපතා මිලදී ගැනීම අනුව තමයි අපි සිදු කරගෙන යන්නේ. ඒ නිසා ඒ ක්‍රමවේදය නිසා පමණක් අපේ රටට කණිතෙල් නිදුගත් සංස්ථාවට අපේ මූල්‍ය බර අර තිබිච්ච විශාල බරක් නැතිලා තියෙනවා. මොකද අපිට ඒ කාලේ අපිට ඩොලර් මිලියන 40ක් 50ක් එකවර ගෙවන්න බෑ. අපි ඩොලර් මිලියන 3ක් 4ක් තමයි ගෙව්වේ. ඒක තමයි අපි ස්පෙෂල් මොඩැලිටි එක. අපි රාජ්‍යමත්තුමා ඒක සකස් කළා අපිට දුන්නා. ඩීවි චානක රාජ්‍යමත්තුමා ඒ ස්ටෝරේජ් ටැංක් වල අපේ තියෙන තෙල් ටැංකි වල ගොඩ බාලි වරලා අපි ඒ ටැංකි වලින් මිලදී ගන්නවට පමණයි අපි ඒ වෙලාවේ පියවා ගැනීම කටයුතු කරන්නේ. ඒ නිසා මේ ආකාරයට විශාල වෙනස්කම් රාශියක් අපි සිදු කරලා තියෙනවා. අපි ඒ වගේම තමයි මේ විශාල රාශියක් ඇතුලේ මම දැක්ක සමහරු කියලා තිබුණා මේ ක්‍රමවේද අපිත් යෝජනා කරා. අර IMF එක වගේම තමයි. IMF එකට යන්න කියලා ඉස්සෙල්ලම තමයි කිව්වේ කියලා වගේ. තව එක්කෙනෙක් හිටපු හැමදෙරේ කියලා තිබා අපිත් ඔය ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න කියලා කිව්වා කියලා. වැඩේ තියෙන යෝජනා කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. ක්‍රියාත්මක කරන්න ඒ මිනිස්සු නැතිවීම තමයි ප්‍රශ්නේ වෙලා තිබුණේ. Tamanṭa වගකීම තියෙන වෙලාවේ ක්‍රියාත්මක කරන්න කටයුතු කරේ නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ වෙලාවෙත් රජයක් හැටියට මේ ගෙන යන වැඩපිළිවෙලේ මේක අපේ රජය සමහර ගත්ත තීන්දුව. අපි ගත්තේ ජනප්‍රිය තීන්දුව නෙවෙයි. අපි කැමතිත් නැහැ විදුලි බිල වැඩි කරන්න. මෙතන ඉන්න කවුරුවත් කැමති නැහැ. අපි කැමති නැහැ ඉන්ධන මිල වැඩි කරන්න. නමුත් අපේ රටේ කාලයක් තිස්සේ අපි පුරුදු කෙරුව දේ තමයි අපි ආනයනය කරන මිලට වැඩිය අඩු මුදලට ජනතාවට අලෙවි කරා. ඒක ජනතාවට අපි කිව්වේ නැහැ. ඒ නිසා සහනාධාර හැටියට වෙනත් දේවල් වලින් තමයි යන්නේ. අපි තවදුරටත් එහෙම සහන දෙන්න නම් ජනතාව මත පැටවෙන බදු බර වැඩි කළ යුතුයි. නිසා බදු බර වැඩි කරන්නේ නැතුව වක්‍ර බදු වැඩි කරන්නේ නැතුව ඍජු බර බදු පමණක් වැඩි කරමින් ඒ ඍජු බදු සුදුසු කණ්ඩායම් වෙත ලබා දීලා කටයුතු කරගෙන යන්න ඕනේ. දැන් පහුගිය කාලේ විදුලි බල මණ්ඩලයේ කණිත්තෙල් නිදුගත් සංස්ථාවෙත් මම දැක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වෙන්න කියලා හුඟක් දෙනෙක් කතා කරා. මම අවසන් කරනවා විනාඩියකින් කරු නියෝජක කතානායකතුමනි එකක් කියන්න ඕනේ. මේ සමහර වෘත්තීය සමිති වල ඉන්න කට්ටිය දැන් මේ සේවයේ ඉන්න කට්ටියත් නෙමෙයි. ලංකා කණිත්තෙල් නිදුගත් සංස්ථාවේ විපක්ෂයේ නියෝජනය කරන වෘත්තීය සමිතියක කියලා එක්කෙනෙක් ඉන්නවා. දැන් සේවය කරන එක්කෙනෙක් නෙමෙයි. ඒ ඇවිල්ලා කියන අපේ සේවකේ ඔක්කොම අපි උද්ඝෝෂණය කරනවා කියලා. මම කියන්නේ ලංකා කණිත්තෙල් නිදුගත් සංස්ථාවේ 90%ක් වැඩට වාර්තා කරලා ඔය උද්ඝෝෂණය කරනවා කියපු දවස් දෙකේම 90%ක් වැඩට වාර්තා කරා. ඔවුන්ට තේරලා තියෙනවා වෘත්තීය සමිතිය සමහර නායකයන් ගෙනියන්නත් වැරදි මාර්ගය කියලා. ඕනෑල කිව්වා සමහරුන්ට අයිලා කියලා තිබුණා විදුලි බල මණ්ඩලයේ ලංකා කණිතෙල් නිදුගත් සංස්ථාවේ අවුරුදු 10ට අඩු සේවයේ ඉන්න සියලු දෙනා අයින් කරන්න තීන්දුවක් කරන් තියලා කියලා. අපි කෝ අපි එහෙම තීන්දුවක් කරන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම මානව සම්පත් අපි විගණනයක් කලන්න ඕන. ඒ කරලි වරලා අපි අතිරික්තයක් තියෙනවා නම් ඒ අතිරික්තේ තියෙන පිළිසිඹුලව යම් තීන්දුවක් ගන්න ඕන. ඒක තමයි අපි පැහැදිලිව කියලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලෙත් මම කියන්න ඕන පහුගිය කාලේ අපිට අයිලා කිව්වා අපි උද්ඝෝෂණය කරනවා ස්විච් එක වහනවා බලාගාර වහනවා කියලා. මේ බලාගාර වාහනකේ පාඩුව වෙන්නේ මටද? ඇමතිවරයා හැටිය මටවත් රජයටත් මේ පාඩුව වෙන්නේ. මුළු රටකට පාඩුව වෙන්නේ. බලාගාර වැහුවට පස්සේ බලාගාර ආයේ ක්‍රියාත්මක කරන්න යන වියදම. අපි පහුගිය කාලේ නඩත්තු කටයුතු නොකිරීම නිසා දැන් නොරොච්චෝල ගැන විශාල චෝදනා එල්ල වෙනවා. එකක් කියන්නේ නොරොච්චෝල බලාගාරය ආයෝජනය කරලා අපි උප්පරිම ධාරිතාවෙන් වැඩ කරලා තියෙනවා. උප්පරිම ප්‍රයෝජනය අරන් තියෙනවා නොරොච්චෝලේ. නොරොච්චෝලේ ලාභ ලැබලා තියෙනවා අපි විදුලිය ජනනය කළා. හැබැයි නඩත්තු කටයුතු අපි කාලීනව සිදු කරපු නැති හින්දා නොරොච්චෝලේ යම් දෝෂ වලට ලක් වෙනවා. අපි 2020 කරන්න තිබුණේ යුනිට් 3 එකේ ප්‍රධාන නඩත්තු කටයුත්ත. හැබැයි චීනයේ කොවිඩ් තත්ත්වය නිසා චීනෙන් ඉංජිනේරුවන්ට එන්න බැරි වුණා ලංකාවට. ඒ නිසා අවුරුදු දෙකක් ප්‍රමාද කරන්න සිද්ධ වුණා. ඒතර අපි සැලසුම් කළ තිබුණේ අප්‍රේල් මාසයේ අන්තිමට ඒ ජනනය ඒ යන්ත්‍රය වහලිවරලා දින 90ක කාලයක් එක යාවත් කාලනය කරන්න. ඒ නිසා අද දවසේ විශේෂයෙන්ම අපිට මේ අර වියදමට සරිලන ගාස්තු ක්‍රමවේදයක් නිර්මාණය කිරීම නිසා cost reflective pricing එක විදුලි බලයට හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබිච්ච නිසා අපිට බැංකු වලින් ඒ අවශ්‍ය ණය පහසුකම් ලැබුණා පමණක් නෙවෙයි ඒ බැංකු වලින් ලැබිච්ච ණය පහසුකම් නිසා අපේ ජනන යන්ත්‍ර සමහර ඒවා කඩා වැටුණත් අකණ්ඩව විදුලිය ලබා දීමේ හැකියාවක් විදුලි බල මණ්ඩලයට ලැබිලා තියෙනවා. ඒක මේ අලුතෙන් බලාගාරය දීලා නෙවෙයි අපේ තිබුණ බලාගාරවල ධාරිතාව ගිය අවුරුද්දේ තිබුණා ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ තිබුණා. හැබැයි වැඩි වියදමක් යනවා ඒ ධාරිතාව ලබා ගැනීම සඳහා ඩීසල් වලට සහ දැවිතෙල් වලට. ඒ නිසා ඒ මිල ක්‍රමය නිසා ඒක අපිට ලැබිලා තියෙනවා. ඒක තමයි ලැබිච්ච විශාලම සහනය. ඔබතුමාට මතක ඇති නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ඔබත් මමත් මෙතන ඉන්න මන්ත්‍රීවරු සියලු දෙනාම පහුගිය කාලේ තිබුණු ප්‍රශ්න සමහරු මෙතන ඉන්න විපක්ෂ මන්ත්‍රීවරු පවා වාහන පවා මාරු කරා පාර්ලිමේන්තුවට එන. තෙල් පෝලිං අස්සේ යන්න ගියේ නැහැ. එළියට බැස්සේ නැහැ. ඔවුන්ට වුණත් අද දේශපාලන රැස්වීමක් කරන්න ගමට ගිහලා රැස්වීමක් කරන්න අද හැකියාව ලැබිලා තියෙන්නේ විදුලිය දීලා තියෙන්නේ ඉන්ධන ටික දීලා තියෙන්නේ ගෑස් ටික දීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ ආණ්ඩුව ගත්ත තීරණවල ප්‍රතිඵලයක් හැටියට කියන එක අපි මේලා මතක් කරන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මම බලාපොරොත්තු වෙනවා අපේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම විදුලි බල මණ්ඩලයේ සහ කනිත්තෙල් නීතිගත සංස්ථාවේ ඉදිරි සැලසුම් අපි මාසයක් ඇතුළත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවේ ඔබ තමුන් ආසලගෙත් හොඳ අදහස් යෝජනා මම දන්නවා බොහෝ සමානයි බොහෝ දෙනෙක්ගේ අදහස් එක කණ්ඩායමක් නම් කිසි දෙයකටවත් එකඟ වෙන්නේ නැහැ. ඒක ආයේ මම හිතන්නේ මොනවා කරත් ඒක වෙනස් කරන්න බෑ. ඒක ඉදිරිපත් කරන හැම යෝජනාවටම විරුද්ධ වෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා ඒ කණ්ඩායමට යෝජනාවකුත් නැහැ රට පාලනය කරන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය එකත් වැරදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබිච්ච එකවත් කොන්දේසි මොනවද කියලා අහනවා. ඉතින් එහෙම මේ රට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ අද ඉදිරිපත් කරන රෙගුලාසි තුලින් බලාපොරොත්තු වෙනවා මේ රටේ කාලයක් තිස්සේ මන්දගාමීව සිදුවෙච්ච තෙල් ගෑස් ගවේෂණය කියන එක මීට වැඩිය ශීඝ්‍රයෙන් ඒක දියුණු වෙලා දැන් මේ රෙගුලාසි අද සම්මතුණයි කියලා හෙට අපේ රටේ ගෑස් මතු වෙනවා එහෙම නැත්නම් ඉන්ධන මතු වෙන එක නෙවෙයි ඒක අවුරුදු දෙකක් තුනක් යනවා ගවේෂණ කටයුතු සිදු කරලා ඒ ගවේෂණ කටයුතු තුලින් අපි බලාපොරොත්තු වෙන ඉදිරි අනාගතේ අපි බලශක්ති අරමුදයකට මුහුණ දෙන්නේ නැති රටක් හැටියට අපනයනය කරන රටක් හැටියට පරිවර්තනය කිරීමේ ආරම්භයක් තමයි මේ අද දවසේ සිදු කරන්නේ කියන එක මතක් කරමින් කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
භවනිසිතේ ඔබතුමාට. ගරු ඉමිතියස් බාකේර් මාකල් මැත්තම ඔබතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද අපි මේ සභාව ඉදිරියේ තියෙන මේ යෝජනාව අපි සාකච්ඡා කරන්නේ ස්වාධීන මාධ්‍ය හැසිරීමකට මෙන්ම ස්වාධීන අධිකරණයක හැසිරීමකටත් පීඩනයන් හිංසාවන් හිරිහැර එල්ලවෙන වාතාවරණයක් උදා වෙලා තියෙන මොහොතක එයයි ඇත්ත යථාර්ථය. අධිකරණයට ඇති ස්වාධීන නඩු තීන්දුව වලට හිස නොනමමින් ඒවාට අභියෝග කරමින් බාධා කරමින් විනිසුරුවන් බියගන්වන්නට ඒ සඳහා පාර්ලිමේන්තුව ආයුධයක් කරගන්නට ගන්නා වූ උත්සාහයක් දැන් අපි දකිමින් සිටිනවා. අද මේ සභාව ඉදිරියේ තබා ඇති මේ යෝජනාව සභාවේ සිටින හැම පාර්ශ්වික මන්ත්‍රීවරුන් තම හෘද සාක්ෂියට අනුව අවංකව විමසා බලා තීරණයක් ගත යුතු වෙනවා. වරප්‍රසාද කඩවීම ගැන පැමිණිලි කරපු මන්ත්‍රීවරයෙක් නැහැ. මේ ක්‍රියාදාමය ආරම්භුනේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක තවමත් අභිරහසක්. මෙය බලල්ලත් සෙල්ලමක්ද? එම නැත්නම් විධායකය විසින් පාර්ලිමේන්තුව හසුරවන මෙහෙයුමක්ද? මම කැමැතියි මෙහිදී උපුටලා දක්වන්න. නිදහස් මාධ්‍යවල අවශ්‍යතාවය ගැන සුප්‍රකට චින්තකයෙකු එවැගේම ප්‍රංශයේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වෙච්ච ඇල්බර්ට් කැමු කළ ප්‍රකාශයකින් කොටසක්. එතුමා මෙසේ කියනවා, "A free press can be good or bad, but most certainly without freedom the press will never be anything but bad." ඒ වගේම නිදහස් මාධ්‍යයේ හැසිරීමට මෙන්ම නිදහස් අධිකරණයේ හැසිරීමටත් වරප්‍රසාද මුවාවෙන් අභියෝග එල්ලවන වාතාවරණයක් තුළ මම කැමති ස්වාධීන අධිකරණය ගැන ඉතා වැදගත් ප්‍රකාශයක්කින් උපුටා දැක්වීමක් කරන්න. මේ ප්‍රකාශය කළේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චය කාර්යකරු හැටියට හිටපු ජෝන් මාර්ෂල් මහත්මයා. මම උපුටා දක්වනවා, "The judiciary is the safeguard of liberty and of individual rights against the assaults of arbitrary power." අද මේ සභාව ඉදිරියේ තබා ඇති ගරු නියෝජ කතානායකතුමනි, පසුගිය කාලයේ මෙරටේ බහුතර ජනතාව වීදි බැහැලා හඬ නැගුවේ තමන් මුහුණ දී සිටින දුක වේදනාව ප්‍රශ්න ගැන පමණක්ම නොවේ. ඔවුන් පවතින සාම්ප්‍රදායික මේ ජරාජීර්ණ දේශපාලනයේ වෙනසක් ඉල්ලා සිටියා. එහෙත් අපි තවමත් දකිමින් සිටින්නේ කුමක්ද? මේ සාම්ප්‍රදායික ජරාජීර්ණ දේශපාලනයේ තෙම්පරාදු වුණ දේශපාලකයන් ඒ තුළ පිනුම් ගහමින් තම දේශපාලන පැවැත්ම ගැන පමණක් සිතමින් කරන හැසිරීමක් නොවේද? මේ අපි දකිමින් සිටින යථාර්ථය. අපේ රටේ පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී උරුමයන්ට අභියෝග කරන පරණ සෙල්ලමින් ඈත්ව වීමයි අදත් අපි දකිමින් සිටින්නේ. මට සිහිපත් වෙනවා මේ අවස්ථාවේදී නීතිපතිට විරුද්ධව නඩේසන් නඩුතු ඉදුව සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ එදා සිටි කතෘවරුන් දෙදෙනාට එරෙහිව පාර්ලිමේන්තුව වරප්‍රසාද ප්‍රශ්නයක් මත පවත්වපු නඩු විභාගය විවේචනය කරමින් කරපු අදහස් දැක්වීම ගැන එදා ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ඒ සඳහා මේ රටේ පුරවැසියන්ට අයිතියක් තියෙන බවයි. ඒ වගේම මට මතක් වෙනවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ තම වත්කම් බැඩකම් ප්‍රකාශයට පත්කරපු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඉල්ලා හිටපු අවස්ථාවේදී ඒ ලබා දීම ප්‍රතික්ෂේප
කළ හේසා විතානගේ මැත්තම් මූලාසනයට.
දරුවන්තුමා කතා කරන්න.
මුලසුන්ට මන්ත්‍රීතුමනි, මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඉල්ලා සිටපු අවස්ථාවේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම නාම ලේඛනය ලබා දීම ප්‍රතික්ෂේප කරපු පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති නිලධාරියෙකුගේ තීරණය ගැන අධිකරණයට ගිය චාමර සම්පත් මාධ්‍යවේදියාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරපු සම්පත් අබේකෝන් විනිශ්චයකාරතුමන්ගේ ප්‍රකාශය මට මතක් වෙනවා. මට මතක් වෙනවා මම එයින් කොටසක් උපුටා දක්වන්නට කැමතියි. ඒ සිංහල පරිවර්තනයත් මන්ත්‍රීතුමනි මූලසන අරූඩ මම ඉදිරිපත් කරනවා. ඒක හැන්සාර් ගත කරන්න පුළුවන් නම් ස්තුතිවන්ත වෙනවා. මෙම්බර් මම උපුටා දක්වනවා දැන් ඒ ප්‍රකාශය. Members of Parliament are persons who are elected by the people and maintained by the people. They are expected to abide by the laws of the country at all times and provide examples for others to follow under the provisions of the Declaration of Assets and Liabilities Law. Any person who comes under the provisions of the law fails to provide the relevant Declaration of Assets and Liabilities as required would be committing an offence punishable with a fine or imprisonment or either description or both such fine and imprisonment. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ විශේෂිත පුද්ගලයන් නොවේ. රටේ නීතියට එකඟව කටයුතු කිරීම ඔවුන්ගෙන් අපේක්ෂා කරනවා. අබේකෝන් විනිශ්චයකාරතුමා පළ කළේ මේ වගේ අදහසක්. අද මේ ගෙන ඇති යෝජනාව තුළින් 20-22 නොවැම්බර් 24-25-27 දිනවල සියත වැඩසටහන් වලින් කළ ප්‍රකාශය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇද්දයි විමර්ශනය සඳහා නීතිපතිට යොමු කරන ලෙසයි ඉල්ලලා තියෙන්නේ. කමිටු වාර්තාව අවශ්‍ය කටයුතු සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මොකද්ද මේ කරන්න යන්නේ? මොනවද මේකේ අරමුණ? කල්පනා කළ යුතුවත් වෙනවා. ගරු මන්ත්‍රීතුමාලංගෙම ඉල්ලා හිටනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම අපි ආරක්ෂා කරගන්නට ඕනේ. මේ වෙන්නේ මොකද්ද? මේ සියත ප්‍රකාශයේ දවස් 3ක් කරපු ප්‍රකාශ වලින් මෙන්න මේ කොටසින් තමයි පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවෙන්නේ කියලා විශේෂිතව හඳුනගෙන නැහැ. සඳහන් කිරීමක් නැහැ. පොදුවේ ඒ ටික ඔක්කොම ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක පමණක් නෙමෙයි, මේ වරප්‍රසාද කඩවීම ගැන පැමිණිලි කරපු මන්ත්‍රීවරයා කවුද කියන එක ගැන තවමත් එළි වෙලා නැහැ. කවුද මේ පාර්ලිමේන්තුව හසුරවන්න හදන්නේ? කවුද මේ බලල්ලත් මෙහෙම පිටිපස්සේ ඉන්නේ? මේකයි දැනගත යුතු කාරණේ වෙන්නේ. අපි මෙහෙම පාර්ලිමේන්තුව හැල්ලු කරන වරප්‍රසාද කාරණය අවභාවිතා කරන්නට ඉඩ දෙනවද? පාර්ලිමේන්තුවට යුතුකමක් තියෙනවා අපිට ඒ අවභාවිතයට ඉඩ නොදී පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරගන්න. අපි රූකඩ පාර්ලිමේන්තුවක් නොවන්නට මේ තුලින් අදහස් කරන්නේ කුමක්ද? මේ TRC එකට නියාමන කොමිෂන් සභාව ඉදිරිපත් කිරීම තුලින් අදහස් කරන්නේ මොකද්ද? සියත බලපත්‍රය අවලංගු කිරීමට ඇති සූදානම තුලින් මාධ්‍ය හීලා කර ගැනීමේ අරමුණ නොවේද මේ එළියට එන්නේ? මේ වார்த்தාවට විපක්ෂ මන්ත්‍රීතුමන්ලා අස්සම් කරලා නැහැ. ඒක ඒකපාක්ෂික වார்த்தාවක්. ගායන්ත කරුණාසේක මහත්මයා ළඟ ඉන්නවා. ඒකම සාක්ෂි කියාවි එකට. මේ කාගේ උමනාවද ඉටු කරන්නට යන්නේ? දැනටමත් බලන් අවම වශයෙන් මේ ක්‍රියා පරිපාටියේදී natural justice ස්වභාව යුක්ති ධර්මයේ සිද්ධාන්ත වලට ගරු කිරීමක්වත් නැහැ. සියත පාර්ශවයෙන් මේ ගැන ඔවුන්ගේ කරුණු විමසන්නට තරම්වත් ආචාරශීලී වීමක් තිබිය යුතුයි නේද? එය සිදු වෙලා නැහැ. විපක්ෂ සංවිධායකතුමන් ඇතුළු මන්ත්‍රීවරුන් මේ ගැන අධ්‍යයනයට සාධාරණ කාල සීමාවක් ඉල්ලා සිටියා. ඒ සාධාරණ කාල සීමාවවත් ලබා දුන්නේ නැහැ. අදත් බලන්න පුවත්පත් දිහා අද සාම් නිදහස් මාධ්‍ය සමාජ ජාලා තුළ මේ තර්ජනය පිළිබඳ මේ අභියෝගය පිළිබඳව ලොකු කතිකාවතක් තියෙනවා. නමුත් සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අද පළවෙනි පිටේ පොඩි අඟලකරණ ප්‍රවෘත්තියක්වත් පළ කරන්නේ නැහැ. මේ බය වෙච්ච ගතියද පේන්නේ? එහෙම නැත්නම් හිමිකාරත්වයන්ට තියෙන වාණිජ උවමනාවන්, එහෙම නැත්නම් වෙනත් සම්බන්ධතාවල් නිසා මේව වාරණය කරනවද? අපි යන්න හදන්නේ අධිපතිවාදී සමාජයකටද? අපි යන්න හදන්නේ වහල් මාධ්‍යයක් තියෙන සමාජයකටද? අපි ගැඹුරින් මේ ගැන සිතිය යුතුව තිබෙනවා. අපි විමසිලිමත් විය යුතුව තිබෙනවා. මට මතක් වෙන්නේ 1964 දී පත්තර පනතක් ගෙන ආපු අවස්ථාවේදී කිසිවෙක් බලාපොරොත්තු නොවෙච්ච විදිහට පාර්ලිමේන්තුව විසින් එය පරාජයට පත් කළ අවස්ථාව රාජාසන කතාව තුළින් ස්වාධීන අධිකරණයකට නීතියේ ආධිපත්‍යයට ස්වාධීන මාධ්‍යයේ පැවැත්මට මේ කරන අභියෝගයන් තුළින් අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ඉදිරියේ අපේ රට හැල් වෙනවා, කොන් වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාදී අපහාසය පිළිබඳ වගන්තිය ඉවත් කර ගැන්ම පුවත්පත් මණ්ඩලයේ වෙනුවට මාධ්‍ය සමාජය තුළින් වන පුවත්පත් පැමිණිලි කොමිසම වැනි ස්වේච්ඡා සංවිධාන ව්‍යුහයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය නිදහස සඳහා පෙනී සිටි නායකයන් අද මේ හැසිරීම තුළින් ඒ ප්‍රතිපත්ති වමාරමින් සිටීම ඉතාම කනගාටුදායකයි, පිළිකුල් සහගතයි. කරුණාකර අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම නැති කරන පාර්ලිමේන්තුව විධායකයේ වහලෙකු ලෙසින් අවභාවිතා කිරීමට කරන උපාය මාර්ග හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටිනට මම මේ අවස්ථාව පාවිච්චි කරනවා. මේ ජරාජීර්ණ සාම්ප්‍රදායික දේශපාලන සෙල්ලමින් කරුණාකරලා ඉවත් වෙන්න. මේ තත්වය ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ඉදිරියේ අපේ රට කොන් කිරීමකට විතරක් නෙවෙයි, මාධ්‍ය නිදහස නීතිය ආධිපත්‍යයට අභියෝග කිරීම තුළින් අපේ ආයෝජකයන් ඇතුළු ආර්ථිකයටත් ඇති කරන හානිය ගැන කල්පනා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ අධිපතිවාදී ප්‍රවණතාව පරාජයට පත් කිරීම සඳහා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා 1964 දී පාර්ලිමේන්තුව කටයුතු කළ විදිහටම ජනතා අභිලාෂයන් ඉටු කරන පාර්ලිමේන්තුවක් විදිහට ජනතා විශ්වාසය දිනා ගන්නට පුළුවන් විදිහට නිවැරදි තීරණයක් ගැනීම මේ පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් වගකීමක් කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා නිර්භීත වෙන්න ඉදිරියට එන්න කියලා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. අපිට නීතියේ ආධිපත්‍ය නැත්නම් ස්වාධීන අධිකරණ නැත්නම් අපි ඉඩසලසනවා දූෂණයට, අපි ඉඩසලසනවා වගවීම් නැති සමාජයකට. විවිධ නොපෙනෙන ක්‍රියාදාමයන් සඳහා අපි දැකලා තියෙනවා කලින් අධිකරණය විසින් වරදකරුවන් කරපු උදවිය කාලෙකදී බොරුතු පිටින් නිදොස්කට නිදහස් කරලා යවීම සිදු වුණා. මේක රැජ්‍යාවක් අපේ රටට. ඒ නිසා ස්වාධීන අධිකරණයක් ආරක්ෂා කරගන්නට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ස්වාධීන මාධ්‍ය වාතාවරණයක් මෙරටේ තබා ගැනීමට අපට යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. ඉතින් ඒ ජනතා අභිලාෂයන් ඉටු කරන පාර්ලිමේන්තුවක්, එහෙම නැතුව විකෘති පාර්ලිමේන්තුවක් නෙවෙයි, ජනතාවගේ අයිතීන් පැහැර ගන්නකොට නිහඬව මුනිවත රකින තමන්ගේ පැවැත්ම ගැන පමණක් කල්පනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යුතු පාර්ලිමේන්තුවක් නෙවෙයි, ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන, ජනතා අයිතීන් ආරක්ෂා කරන්න නිර්භීතව කටයුතු කරන පාර්ලිමේන්තුවක් හැටියට වාකීම් ඉටු කරන්න ඉදිරියට එන්න කියලා මේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරමින් මගේ අදහස් දැක්වීම මම මෙතකින් සමාප්ත කරගන්නවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මෙන්නට ගරු අන්ද්‍ර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක්.
ගරු මූල අසරණෝට සභාපතිතුමනි, ඉතාමත්ම අත්‍යවශ්‍ය වැදගත් ගැසට් නිවේදනයක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ. මට හිතෙනවා අපේ රටේ දේශපාලනය කරන්න පුළුවන් දේශපාලනයට හොඳ යහපත් ආර්ථිකයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. මේ IMF ආයතනයට ගිහිල්ලා අපි ඒකේ සමාජිකත්වපු රටක් හැටියට ඒකේ අපිට තියෙන ණය ප්‍රමාණයක් ලබා ගන්න කියලා ප්‍රථමයෙන් මේ රටේ විපක්ෂ සියලු දෙනාම ඉල්ලීම් කරුවේ 2019 වගේ ඈත කාලෙ. හැබැයි අපි දන්නවා ඒවකට තිබුණු රජය කැබිනට් මණ්ඩලය මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කෙරුවා. ඒ නිසා සිදුණු දෙයක් තමයි රට බංකොලොත් භාවයට ඇද වැටුණා. රටක් මංකොලොත් භාවයට ඇද වැටෙනවා කියන එක ඉතාම බරපතල තත්ත්වයක්. ඒක අපිට තාමත් හරියට තේරුම් නැති වුණත් මම නම් හිතන්නේ ඒක අපි කොයි විදිහට අර්ථ නිරූපණය කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඇත්ත වශයෙන්ම අද දවසේදී ඊයේ දවසේදී අපි දැක්කා IMF ආයතනයේ නැවත සැරයක් අපේ මේ තත්ත්වයේ තේරුම් අරගෙන අපිට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ කරගන්න ඉඩ දහසමින් අපිට අවශ්‍ය ණය ප්‍රමාණය නිදහස් කරන්න ක්‍රියාත්මක වුණා කියලා. ඉතින් ඒ නිසා මම නම් මේ පිළිබඳව ඇත්ත වශයෙන්ම සන්තෝෂ වෙනවා. මොකද හේතුව ඒ මගින් අපේ රටේ ආර්ථිකය ගොඩනැංවීමට යම් උපකාරයක් ලැබෙනවා නම් ඒක මහජනවා නම් ඒ පිළිබඳ අපි ඇත්ත වශයෙන්ම සන්තෝෂ විය යුතුයි. ඒ කාර්ය පිළිබඳ මහන්සි වුණු හැමෝටම මම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. මොකද හේතුව අපේ රටේ නමුත් අපිට තියෙන ඊළඟ ගමන දුෂ්කරයි. IMF ආධාර ලැබීමෙන් සමහර ආණ්ඩුවේ අය උදන් යනුවට ඊළඟ කොටස අමාරුයි. ඒ තමයි අපි කොහොමද අපේ රටේ පාඩු ලබන ආයතන නැවත ලාභ ලබන ආයතන බවට පත් කරන්නේ, අපි කොහොමද අපේ අපනයන අංශය දියුණු කරන්නේ, ඒ වගේම අපේ බැංකු ක්ෂේත්‍රය අපි කොහොමද නැවත කළමනාකරණය කරන්නේ, මේ ආදී වශයෙන් අපිට තියෙන අපි කාලයක් තිස්සේ අපි අතෑරලා තියපු විවිධ දේශපාලන කරුණු නිසා අපි අතෑරලා තිබුණු ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉක්මනින් කිරීම පිළිබඳ තීන්දුවකට රජයට එන්න වෙනවා. කටුක අදහස් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ අපිට සියලු දෙනාටම ජනතාවට පැහැදිලි කරන්න සිද්ධ වෙනවා ආණ්ඩුවට ඒ ගන්න වැඩපිළිවෙල. මොකද IMF එක දීලා තියෙන්නේ තමුන්නාසේ එකඟ වුණු කොන්දේසි මත. ඒ කොන්දේසි සපුරා ගැනීම සඳහා ඉක්මනින් ක්‍රියාත්මක නොවුනොත් ඒකේ දෙවෙනි වටේ මුදල් හම්බවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ කොටස් වශයෙන් මේක වෙන් කරන්නේ. ඒ වගේම IMF එකෙන් ලැබෙන ආධාර අපේ කිසි දෙයකට පාවිච්චි කරන්න බෑ. ඒක තියන්න පුළුවන් වෙන්නේ අපේ ගෙවුම් ශේෂවල බර තැබීම සඳහා පමණයි. ඒ නිසා අපේ ගෙවුම් ශේෂ තත්ත්වය වැඩි වෙනකොට අපි පිළිගන්නවා ඒ අරහා ඩොලරයට සාපේක්ෂව රුපියලයේ යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. නමුත් පසුගිය කාලේ වුණා වාගේ ශීඝ්‍ර උච්චාවචනයකට පත් වුණොත් පහළ යෑමක් හෝ ඉහළ යෑමක් වුණොත් ඒක අපේ අපනයන වලට බරපතල ලෙස බලපාන බවත් මං හිතන්නේ මේ රටේ මහ බැංකුව ඇතුළු රජය තේරුම් ගත යුතුයි. ඊළඟට මම කියන්න කැමති ගරු සභාපතිතුමනි, අපේ රටේ මේ ඛනිජ තෙල් ආනයනය සම්පූර්ණයෙන් රජය සතු වුණේ 1960. එදා තිබුණු කැල්ටෙක්ස් SO සමාගම් ජනසතු වෙලා ඛනිජ තෙල් සංස්ථාව හදලා ඒ ඛනිජ තෙල් සංස්ථාව හරහා තමයි මේ කටයුත්ත කෙරුවේ. නමුත් අපිට පේනවා දැන් ආපහු සැරයක් අපි ආපහු පරණ තැනට යනවා තමුන්නාන්සලම. ඒ කියන්නේ මේ තමුන්නාන්සලගේ පරම්පරාව තමයි මේ ඛනිජ තෙල් සංස්ථාව පිහිටවපු ඉතිහාසයක් තියෙන පක්ෂේ පරම්පරාව නූතන. ඔබතුමාලටම සිද්ධ වෙලා තියෙනවා නැවත සැරයක් ආයෝජන සඳහා විවිධ අය සමග ගෙන්නන්න. ඒ නිසා එදාගත්තු තීන්දුව අද වෙනස් වෙනකොට ඒ පිළිබඳවත් මං හිතන්නේ හරි පැහැදිලි කිරීමක් තමුන්නාන්සල කළ යුතුයි කියලා මං විශ්වාස කරනවා ඔයගොල්ලන්ගේ ඡන්දදායකින්ට. කෙසේ වෙතත් මං කියන්න කැමතියි මම විශේෂභාර ඇමතිවරයෙක්ට වැඩ කරපු නිසා මේ ඛනිජ තෙල් සංස්ථාව පාඩු වුණේ ඛනිජ තෙල් සංස්ථාවේ වරදින් නෙවෙයි. මේක පාඩු වුණේ රජය මිලට මැදිහත් වුණ නිසා. මහා භාණ්ඩාගාරයේ හැම වෙලාවෙම ඛනිජ තෙල් මිලට මැදිහත් වුණා. යම් භාණ්ඩයක් පිටරටින් ගේනවා නම් ඒ භාණ්ඩයට සහනාධාරයක් දෙනවා නම් සහනාධාරය දිය යුත්තේ රජය විසින් අයවැයකින් මිසක් ආයතන වලින් නෙවෙයි. දිගටම කෙරුවේ කොයි ආණ්ඩුවත් දිගටම කෙරුවේ ඒ ආයතනට බර දරන්න කියලා ඉදිරිපත් කෙරුවා. ඒ නිසා තමයි විශාල පාඩුවකට ඛනිජ තෙල් සංස්ථාව ගියේ. ඒ නිසා අද මිල වැඩි වෙලා 400ක් කියන්නේ ගහන්න පුළුවන් මිලක් නෙවෙයි. ඒ නිසා පෙට්‍රෝල් පාරිභෝජනය අඩු වෙලා 30%කින් 40%කින්ද ඩීසල් පාරිභෝජනය 50%කින් අඩු වෙලා භූමි තෙල් පාරිභෝජනය 90%කින් විතර අඩු වෙලා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මොකද? ආර්ථිකය ගමන් කිරීම බොහොම මන්දගාමී වෙමින් පවතින බව. ඉතින් ඒ නිසා මම කියන්න කැමති මේ අද පවතින මිල නැවත වරක් අඩු කරන්න පුළුවන් වෙන්නේ ඩොලර් සංචිත වැඩි කිරීමෙන් සහ අපේ රුපියලයාගේ අඩු කිරීමෙන් පමණයි. වෙන කිසිම ක්‍රමයක් තියෙනවා කියලා මම කල්පනා කරන්නේ. ඒ නිසා රජය වෙන්න පුළුවන් ආයතනයේ පෞද්ගලිකාංශ වෙන්න පුළුවන් රජයක් සහන ආධාර දෙනවා නම් අයවැය ලේඛනයකින් තමයි ඒක දෙන්න ඕනේ. ඒ නොදීමේ ප්‍රතිඵල තමයි අද විඳින්නේ අපි. අපිට අඩු ගන්න කැලිතල් අවශ්‍ය ප්‍රමාණය ගෙන්න ගන්නවත් අපිට පුළුවන් කමක් නැති වෙලා තියෙන ඒ නිසා. ඒ නිසා තමයි මුලින්ම කිව්වේ මේ බංකොලොත් වීම හරි භයානකයි කියලා. ඒ බංකොලොත් භාවයට ඇදවැට්ටුයි මේ පිළිබඳ හයක් හතරක් නොදන්න මිනිස්සු යම් යම් ස්ථානවල තියාගෙන රජය මේ ක්‍රමවල තියෙන තියෙන බැරෑරුම්කම තේරුම් නොගත්තකම නිසා මං කියලා කියන්න කැමතියි. දැන් අපි අත් වශයෙන්ම ගත්තොත් මේ ඕෆ්ෂෝර් ඩ්‍රිලින් පටන් ගත්ත කවද්ද? අරගෙන කියන් සමාගම අපිට දීලා කොච්චර කල්ද? ඒ කොච්චර ප්‍රමාණයක් අපි හරියාකාර වෙන්දේසි කරුවාද? එතකොට අද අපි උත්සාහ කරන්නේ මේ වෙන්දේසි කරන්න. ඒකත් මේ හරියට කරනවා නම් මම විශ්වාස කරනවා අපිට යම් ආකාරයක සහනයක් ලබා ගන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලයක් කියුව මොකද්ද? අපිට තෙල් හම්බුණා, ඒ වගේම අපිට ගෑස් හම්බුණා, අද හෙට උඩට එනවා කියකිය බොරු කිව්වා මිසක් මේක ඇත්ත කතා කරුවේ නැහැ. මේකත් වෙළඳපොළ ප්‍රශ්නයක්. කවුරුවත් යම් ප්‍රමාණයකට වඩා යට තියෙන උඩට අරන් ලාභයක් ලබන්න බැරි දෙයක් එළියට ගන්න එන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඒ පිළිබඳව ක්‍රමවේදයක් සකස් කරන එක මම හිතන්නේ නරක අදහසක් නෙමෙයි. ඒ නිසා මම හිතනවා අපි කවුරු කතා කරුවත් අපි ආණ්ඩු පක්ෂේ හිටියත් විපක්ෂේ හිටියත් ආණ්ඩුවක වෙන්න පුළුවන් විපක්ෂක වෙන්න පුළුවන් වගකීම වෙන්නේ රටේ ආර්ථිකයේ
සංවර්ධනය.
ආර්ථික සංවර්ධනයක් කරන්න බැරි කිසිම රජයකට පවතින්න බෑ. ඒක තමයි පහුගිය කාලේ උද්ඝෝෂණ වලින් ප්‍රශ්න වලින් අපි දැක්කේ. ඒ නිසා මම නම් මන්ත්‍රීවරයෙක් හැටියට ආණ්ඩුව වුණත් කවුරු වුණත් හරි ආර්ථික තීන්දුව අරගන්නවා නම් ඒක කොයි වෙලාවකවත් නරක දෙයක් කියලා කියන්න මං ලෑස්ති නැහැ. මං එහෙම කුවක වෙන්න ලෑස්ති නැහැ. ඒ නිසා මම හිතනවා IMF ආධාර එහෙම නැත්තම් ණය ලබා ගැනීමට හැකියවීම හොඳයි. හැබැයි ඊට පිටිපස්සේ තියෙන දුෂ්කර කාල පරිච්ඡේදය මතක තියාගෙන ජනතාවට හානියක් නොවන හැටියට වැඩ කරන පන්තියට හානියක් නොවන හැටියට එය කළමනාකරණය කිරීමේ දුෂ්කර වක්කීමක් තමුන්නාසලතේ තියෙන බවත් මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන්න කැමතියි.
සුදී ගරු මන්ත්‍රීතුමා, මනට ගරු ලසන්ත අලිගවන්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක්.
මොලස්නාරුඩ ගරු මන්ත්‍රීතුමනි, මගේ හිතවත් ගරු අඬ පිදස්නියාපා මන්ත්‍රීතුමාගේ හදවතට එකඟව කතා කිරීමෙන් පස්සේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අද විශේෂම කණජ තෙල් අමාත්‍යාංශයේ මගින් රෙගුලාසි කීපයක් පිළිබඳව මේ සාකච්ඡාවට භාජනය වෙලා තිබෙන ඊට කලින් අපි අද රටක් විදිහට මං හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒකඟතාවය ලැබීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ. ඒ වගේම මීට වඩා සතුටු වෙන්න තිබුණා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න සිද්ධ වුණේ නැතිනම්. ඒක තමයි හොඳම දේ. නමුත් රට ඒ අගාධයට වැටුණට පස්සේ තිබුණ විකල්පය තමයි මේ අරමුදල කරා යෑම. ඉතින් අනුව ලෝකයේ මේ සමාජික රටවල් අතුරින් මං හිතන්නේ ඉතිහාසයේ රටවල් ගණනාවක් මේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නට පස්සේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා ඒ විසඳුම් ලබාගෙන රටවල් නැවත ප්‍රකෘති තත්ත්වයට ආපු උදාහරණ අනන්තවත් තිබෙනවා. හැබැයි මෙහිදී විශේෂයෙන්ම මෙවැනි කෙටි කාලයක් තුළ අපි දන්නවා ඍණ 7ක ආර්ථික වර්ධනයක් ඍණ 3 දක්වා අඩු කරගෙන තිබුණු පෝලිං නැති කරගෙන ඒ වගේම මේ අරමුදලේ මේ එකඟතාවය මෙවැනි කෙටි කාලයක් තුළ ලබා ගැනීම පිළිබඳව අපි විශේෂයෙන්ම සතුටු විය යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන් මේ වෙනුවෙන් අපි බොහොම පැහැදිලිව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබා දීපු නායකත්වයේ පිළිබඳව අපේ විශේෂයෙන්ම අපේ ගෞරවය මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පළ කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ වගේම මහජන නියෝජිතින් විදිහට අපිත් එක් පැත්තකින් සතුටු වෙනවා මේකට දායක වීම ලැබීම පිළිබඳව. පක්ෂය විදිහට එක ප්‍රතිපත්තියක් තුළ ඉඳගෙන ඒ පක්ෂය ඒ රජයට එකරාසි විය යුතුයි නැහැ කියන තැන හිටියත් අපි ඒ පක්ෂයේ නිලතලවලින් ඉවත් කරලා ඒ අභියෝගයත් බාර අරගෙන අපි රජයට එකරාසි වීම පිළිබඳව අද ආපසු හැට බලනකොට අපි සතුටු වෙනවා. ඒ කියන්නේ මේ රට වෙනුවෙන් අද ඒ ජනාධිපතිතුමාට ඒ ශක්තිය ලබා දීමට ලැබීම පිළිබඳව අපි විශේෂයෙන්ම අපි සතුටු වෙනවා. එම නිසා අද මේ විවාදයට ගැනෙන විශේෂම මේ ඛනිජ තෙල් කැණීම් පිළිබඳව අපේ රටේ අවුරුද්දක දෙකක ඉතිහාසයක් නෙමෙයි තිබෙන්නේ. මේක කියන්න වෙන්නේ දශක ගණන් වලින්. 1960 අවුරුද්ද ඉඳන්ම අපේ රටේ මේ කැණීම් කරනවා. තෙල් ගවේෂණ කටයුතු කරනවා. ඒ වගේම මං හිතන්නේ 2001 තමයි මේක ආරම්භ කරලා 2003 විශේෂම ඛනිජ තෙල් සම්පත් පනත ගෙනහලා දීලා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඊට පස්සේ 2021 නැවත වතාවක් ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියක් පිහිටවීමේ පනත ගෙනාවා. ඒතොර 60 ඉඳන් ඛනිජ තෙල් අමාත්‍යාංශය සහ පෙට්‍රෝලියම් එක යටතේ තමයි මේ ඒකකයක් විදිහට මේ කැණීම් කටයුතු සිදු කරනු ලැබුවේ. ලියනුව දැන් අද කරනු ලබන්නේ මේ 2021 ගෙනාපු පනතේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රෙගුලාසි හඳුන්වා දීම. ඒ අනුව රෙගුලාසි වලින් ඒ ආයෝජකයන් සඳහා තිබුණු ඒ දිනවක්වානු වල යම් යම් ප්‍රායෝගික තත්ත්වයන් බලලා සංශෝධන සිදු කරලා අද මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව ගොඩනැගීම තමයි අද අපි මේ සාකච්ඡාවට භාජනය කරලා තිබෙන්නේ. දැන් ඒ අනුව 2003 2021 අපි අදත් රෙගුලාසි හඳුන්වා දීලා පාර්ලිමේන්තුවේ මේ වගකීම ඉටු කරලා තිබෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මේ වගකීම ඉටු කළා කනගාටුවෙන්වත් කියන්න ඕනේ තවමත් ඒ අධිකාරියේ කාර්ය මණ්ඩලය අනුමත කරගන්න බැරුව සේවකයෝ බඳව ගන්න බැරි වෙලා තිබෙනවා. ඉතින් අපි පනත් හැදුවත් මොකද්ද ඇති වැඩේ? අපි 2022 අවුරුද්දේ ගිණුම්කාරක සභාවට මේ අමාත්‍යාංශය ආවට පස්සේ මේ ප්‍රශ්නය ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා මුදල් අමාත්‍යාංශයත් ඛනිජ තෙල් අමාත්‍යාංශයත් දින වකවානු ඉදිරිපත් කළා. 2022 9 මාසේ 1 වෙනකොට මේ අධිකාරියට අවශ්‍ය මානව සම්පත බඳවා ගැනීම සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීම පළ කරලා සේවකයෝ බඳව ගන්නවා කියලා. නමුත් අද විමසුවාම අද කියන්නේ තවමත් අනුමැතිය ආවේ නැහැ කියලා. දැන් මේ කරුණ පිළිබඳව මම හිතන්නේ අපි ලැජ්ජා විය යුතුව තිබෙනවා එක් පැත්තකින්. ඉතින් එම නිසා අපි මේ 225 අපි බැනුම් අහනවා. ජනතාව පිළිකුලට ලක් කරනවා. ඉතින් ජනතාව අපට පැවරෙන වගකීම පාර්ලිමේන්තුව තුළ ඉටු කරනවා. නමුත් ඉන්පස්සේ ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම අනිවාර්යයෙන්ම අමාත්‍යාංශය සහ නිලධාරී මට්ටමට පැවරෙනවා. අපේ කාර්ක සභාවලට එහෙම දින වකවානු කියලා යනවා. නමුත් අද වෙනකන් මේ අධිකාරියට අවශ්‍ය සේවකයෝ බඳවා ගැනීම සම්බන්ධයෙන් කාඩර් එකේ අනුමැතිය කරගන්න අද බැරුව තමයි ඉන්නේ. අපි මේ 3-4 දෙනා විසින් කරන සේවය පිළිබඳව අපි ඇගීමක් කරනවා. ඒ නිසා අද අපේ රටේ මේ ආර්ථික ප්‍රශ්නේ වෙන්න පුළුවන්, මේ සමාජ ප්‍රශ්නේ වෙන්න පුළුවන්, මේ දේශපාලන ප්‍රශ්නේ වෙන්න පුළුවන්, මේ සෑම දෙයක්ම පිටිපස්සේ තිබෙන බලශක්තිය පිළිබඳව තිබෙන ප්‍රශ්නේ. ඒක තමයි සැබෑ ප්‍රශ්නේ මුල. එතකොට මේ ප්‍රශ්න සඳහා තිබෙන ප්‍රධාන ප්‍රශ්නයකට බලපාන කරුණක් වන මේ ඛනිජ තෙල් ලබා ගැනීම පිළිබඳව තිබෙන ආයතනයට මේ කටයුත්ත කිරීම පිළිබඳව සියලුම දෙනාගේ තිබෙන ආකල්පය මේකනම් මං හිතන්නේ අපි කොහොමද රටක් විදිහට අපි මේ දියුණුව කරා යන්නේ කියන ඒ දේ අපිට අනිවාර්යෙන්ම අපට සිතන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරන්න විශේෂයෙන්ම මේ මෙවැනි කටයුතු ඉතාමත් කනගාටුයි. ඒ වගේම අනිත් ප්‍රශ්නේ දැන් අපි සේවකයෝ බඳව ගන්නවා. දැන් ඒත් එක්කම එන ප්‍රශ්නේ දැන් මේ විශේෂඥගේ දැනුම අවශ්‍යයි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අධිකාරිය කියන්නේ මේ විශේෂඥයින් සඳහා ගෙවන්න වැටු ප්‍රජේ දෙන්නේ නැහැ. නීති රීති අනුව ඉංජිනේරුවෙක් සඳහා ගෙවිය යුතු උපරිම වැටුප ඒ අය සඳහා ගෙවිය යුතු වැටුප් තිබෙනවා. එතකොට එවැනි වැටුප් ලබාගෙන මෙවැනි ආයතනවලට එන්නේ නැහැ. ජාත්‍යන්තරව එවැනි සුදුසුකම් තිබෙන අයට තිබෙන වැටුප් මිලියන ගණන් වලින් වැටුප් ගෙවන්න. දැන් ඒ ප්‍රශ්නේ විසඳිලත් නැහැ. අපේ රටේ ඛනිජ තෙල් ගැනීම සම්බන්ධව මේ අධිකාරියට අවශ්‍ය විශේෂඥ දැනුම අරගෙන ඒ අයගේ සේවය අරගෙන ඒ අයට සරලන මුදලක් ගෙවීමට අවශ්‍ය නීතිමය තත්ත්වය තාම ලැබිලත් නැහැ. බඳෝ ගන්න සේවක ප්‍රමාණය ලැබිලත් නැහැ. බඳෝ ගත්තත් ඒ අයට අවශ්‍ය කරන වැටුප් ගෙවන්න ඒ ප්‍රමාණය ඒ අවශ්‍ය අනුමැතිය ලැබිලත් නැහැ. ඉතින් එම නිසා මම හිතන්නේ මේ පිළිබඳව විශේෂ මෙවැනි උදාහරණ අනන්තවත් ගණනාවක් තිබෙනවා අපිට. අපි දන්නවා විශේෂම නීති රීති තිබිය යුතුයි. අපි නීති රීති වලට පිටින් කටයුතු කරන්න කියන එක නෙමෙයි අපි කියන්නේ. නමුත් ප්‍රායෝගිකව මේ නීති රීති පිළිබඳව අපි අවශ්‍ය සංශෝධනය සිදු කිරීමේ කටයුත්ත අනිවාර්යෙන්ම සිදු විය යුතුව තිබෙනවා. ඉතින් එම නිසා අවුරුදු ගණනාවක් තිස්සේ මේ තිබුණු කැණීම් පිළිබඳව තිබුණු ප්‍රශ්නය අද යම්කිසි ආකාරයක සංදිස්ථානයක් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ අපේ කාරක සභාවට මේ අමාත්‍යාංශයත් මේ ආයතනයත් මේකේ දින වකවානුව ඇතුළත් වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා. එම නිසා දශක 6ක් 7ක් තිස්සේ තිබෙන මේ ප්‍රශ්නය මම හිතන්නේ මේ අවස්ථාවේදීවත් අපි ප්‍රාර්ථනා කරන රටක් විදිහට මේ ප්‍රශ්නය සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීලා රටක් විදිහට අපට ආර්ථික වශයෙන් තිබෙන ඉහළම ඒ දේ ලබා ගැනීමට අවශ්‍ය පරිසරය ගොඩනගා ගැනීම මම හිතන්නේ ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම අපේ රටේ ලෝකයේ අනිත් රටවල් වලට වඩා ඛනිජ සම්පත තිබෙනවා. අපේ රට භූගෝලීය වශයෙන් තිබෙන්නේ සුවිශේෂිත ස්ථානයක. කාලගුණයේ දේශගුණයේ ගත්තත් ඒ වගේම ඛනිජ සම්පත් අතින් ගත්තත් ඒ වගේම වනජීවී සම්පත ගත්තත් මම මේක හැම අවස්ථා කීපයකදම කිව්වා. ලෝකයේ රටවල් වල එක බලනකොට වෘක්ෂලතා ගත්තොත් 4500ක් විතර තිබෙනවා. අපේ රටේ විතරක් ආවේනික වෘක්ෂලතා 2000 ගණක් තිබෙනවා. වනජීවීන් සත්වයින් ගත්තොත් 3000 ගණක් ඉන්නවා. අපේ රටේ විතරක් ආවේනික සතුන් ඉන්නවා 1000 ගණක්. ඉතින් නිසා එවැනි ලෝකයේ භූගෝලීය වශයෙන් එවැනි පිහිටීමක් තිබෙන රටක මේ ආකාරයෙන් ඛනිජ සම්පත මං හිතන්නේ තිබීම පිළිබඳව අපට අමුතුවෙන් මං හිතන්නේ පුදුමය යුතු වන්නේ මේ තිබිය යුතුයි. නමුත් මේ තිබෙන සම්පත ලබා ගැනීම
පිළිබඳව තව විනාඩි දෙකක්
කාලයක් තමයි අද විශේෂයෙන්ම තිබෙන ප්‍රශ්න බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ නිසා අපි පාර්ලිමේන්තුව විදිහට අපි නැමතත් කියන්නේ අපි අපේ යුතුකම වගකීම අපි ඉටු කරනවා. නමුත් මේවා ප්‍රායෝගික ක්‍රියාවට නැංවීමේදී විශේෂයෙන්ම මේ තිබෙන තත්ත්වයන් පිළිබඳව බලලා අපි කටයුතු කිරීම තුළින් තමයි අපට මේ සඳහා ස්ථිරසාර විසඳුම් අපිට ලබා ගන්න විශේෂම පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඉතාමත් කඩිනමින් මේ ඛනිජ සම්පත අපට ලබා ගැනීමට විශේෂයෙන්ම සියලුම ආශිර්වාදයන් අපි ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන අතරම විශේෂයෙන්ම ගෑස් පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. මේ ඛනිජ තෙල් පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඒ ගෑස් වල සහතිකය පිළිබඳව අපි ඒ බලශක්ති විදුලි නිෂ්පාදනය කිරීම සඳහා යම් සමාගමක් ෆෝටර් සිටි සමාගම අපේ රටේ ආරම්භ කර නිමිති වුණා. ඒක ආරම්භ කළා නම් මම හිතන්නේ අපේ රටේ හම්බ වෙන ගෑස් අලෙවි කිරී ගැනීම පිළිබඳව ප්‍රායෝගික ප්‍රශ්නයකට මුහුණ පාලා තිබුණා. දැන් ඒ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුම් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඛනිජ තෙල් වගේම මේ ගෑස් කියන සම්පත් දෙකම මම හිතන්නේ ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ සඳහා සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ඉහළ වෙනවා.
සුදී ගරු එමුතුමා.